අසංකහත ගරු කාංචන වැලපිටිය මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට
ප්‍රශ්න අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයේ විදිහට ගරු මන්ත්‍රීතුමා අහනවා, දුම්වැටි නිෂ්පාදනය කිරීම අලෙවි කිරීමට අදාළව විශාල බදු මුදලක් වාර්ෂිකව රජය විසින් අය කර ගන්න බව දන්නේද කියලා. එතකොට මේකට පිළිතුර විදිහට ශ්‍රී ලංකාව තුළ දුම්වැටි සඳහා වන බදුකරණය ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ නිෂ්පාදන බද්ධ හරහාය. නිෂ්පාදන බද්ධට අමතරව දුම්වැටි සඳහා එකතු කළාගේ මත බද්ධ සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ අය කරේ. තවද දුම්වැටි නිෂ්පාදනය හෝ දුම්කල පයිප්ප සඳහා යොදාගැන්න ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන සියලුම දුම්කල සඳහා දුම්කල බද්ධ අදාළ වේ. මීට අමතරව දුම්කල බදු නිපැයුම් නිෂ්පාදන අලෙවිෙහි නිරත සමාගම් සඳහා 145ක සංස්ථාපිත ආදායම් බද්ධක් පනවනු ලබන අතර අනෙකුත් ව්‍යාපාර සඳහා අදාළ වන සංස්ථාපිත ආදායම් බද්ධ සාමාන්‍යයෙන් 130ක් පමණ අගයක් තමයි ගන්නෙ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා, ඒ බදු වර්ග විදිහට කොපමණ මුදලක් 2023, 24, 25 අවුරුදු වල අය වුණාද කියලා. එතකොට ඒ ප්‍රශ්නයට පිළිතුරු වන්නේ ප්‍රධාන වශයෙන් වක්‍ර බදු විදිහට අය කර ගන්නවා නිෂ්පාදන බද්ධ, දුම්කල බද්ධ, එකතු කළ ආගය මත බද්ධ සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ. එතකොට අපි එකින් එක බැලුවොත් 2023 අවුරුද්දේදී 2023 අවුරුද්දේදී නිෂ්පාදන බද්ධ විදිහට බිලියන 117ක්, 24 අවුරුද්දේදී 117.1ක්, 25 අවුරුද්දේදී 101.1ක් විදිහට අය වෙලා තියෙනවා. දුම්කල බද්ධ විදිහට ගත්තාම 23දී බිලියන 1ක් 1.0ක් සහ 24දී බිලියන 1.1ක් සහ 25 අවුරුද්දේදී බිලියන 1.5ක් වශයෙන් ණය වෙලා තියෙනවා. ඊට අමතරව එකතු කළ ආගයේ මත බද්ධ ගත්තාම 23 අවුරුද්දේදී රුපියල් බිලියන 16.6ක්, 24 අවුරුද්දේදී 25.6ක් සහ 25 අවුරුද්දේදී බිලියන 30.6ක් විදිහට අය වෙලා තියෙනවා. ඊට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ විදිහට අය වෙලා තියෙනවා 23දී රුපියල් බිලියන 0.756ක්, ඊට අමතරව 24 අවුරුද්දේදී බිලියන 3.7ක් සහ 25 අවුරුද්දේදී බිලියන 3.7ක්. ඒ විදිහට තමයි වක්‍රබදු අය වෙලා තියෙන්නේ. මීට අමතරව සුජිබදු විදිහට ආදායම් බද්ධ විදිහට අය වෙලා තියෙනවා 23 අවුරුද්දේදී රුපියල් බිලියන 13.9ක්, 24 අවුරුද්දේදී 18.3ක් රුපියල් බිලියන සහ 25 අවුරුද්දේදී රුපියල් බිලියන 19.9ක් විදිහට තමයි අය වෙලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුරු වෙන්නේ, නීත්‍යානුකූල දුම්වැටි නිෂ්පාදනය සහ අලෙවි මත බදු පනවා තිබියදීත් දුම්වැටි නීති විරෝධී ලෙස ආනයනය කිරීම සහ අලෙවි කිරීම සිදුවීම් රජයට වාර්තා වී ඇත. ශ්‍රී ලංකා රේගුව, සුරාපද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු අදාළ බලධාරීන් විසින් දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීම, නිරීක්ෂණ කටයුතු සහ නියාමන ක්‍රියාමාර්ග හරහා දුම්කල නිෂ්පාදන නීති විරෝධී වෙළඳාම වැළැක්වීමට සහ ඊට එරෙහිව කටයුතු කිරීමට විවිධ පියවර ක්‍රියාත්මක කර ඇත. රජයේ ආදායම් රැක ගැනීමේ සහ අදාළ නීති රීති රෙගුලාසි වලට අනුකූල වීම තහවුරු කිරීමේ අරමුණින් දුම්වැටි නීති විරෝධී ලෙස ආනයනය කිරීම, බෙදා හැරීම සහ අලෙවි කිරීම පාලනය කිරීම සඳහා අඛණ්ඩ උසහායන් දරනු ලැබේ. පස්සේ හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ, නීති විරෝධී ලෙස දුම්වැටි ආනයනය කිරීම රේගු ආඥා පනත සහ දුම්කල බදු පනත යටතේ වරදක් වේ. රටේ ගුවන් තොටු පොළවල් වරායන්හිදී එවැනි නීති විරෝධී ආනයනයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සහ එවැනි වැරදි වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රේගුව අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඊට අමතරව නීති විරෝධී ලෙස දුම්වැටි ආනයනය කිරීම, බෙදා හැරීම සහ විකිණීම වැළැක්වීම සඳහා සුරාබද්ද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය පරීක්ෂණ විමර්ශන වැටලීම් සහ බුද්ධි තොරතුරු හුවමාරු වැනි ඇතුළු නීතිමය ක්‍රියාත්මක බලාත්මක කිරීමේ කටයුතු සහ නිරීක්ෂණ කටයුතු සිදු කරයි. නීති විරෝධී දුම්කල වෙළඳාමට එරෙහිව සටන් කිරීමට සහ අදාළ නීති සහ රෙගුලාසි වලට අනුකූල වීම සහතික කිරීමට මෙම ආයතන සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරනවා. පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර, නීති විරෝධීව දුම්වැටි ආනයනය කිරීමේ නිරත පුද්ගලයන් හඳුනා ගැනීමටත් අදාළ නීතිමය විධිවිධාන වලට අනුකූලව ඔවුන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා රේගුව, සුරාපද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් අවශ්‍ය පියවර ගනු ලබයි. පස්වෙනි ආයන්න පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, ඔබතුමා යන පළවෙනි අතුරු ප්‍රශ්නය විසින් අපි දන්නවා මේ මත්කුඩු මත්ද්‍රව්‍ය ගෙන්වීම අලවිය ඒ වගේම භාවිතාව නීති විරෝධී වන්නේ ඒක මිනිසාට මිනිස් පරිභෝජනය කිරීම ඇතුළු අනතුරුව මිනිස් ශරීරයට කොච්චර අහිතකරද කියන එකත් එක්කලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මෙන්න මේ දුම්වැටි ආනයනය මේ නීති විරෝධී දුම්වැටි ආනයනයට අදාළව මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මොන හේතුව නිසාද කියන එක මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු
ගරු කථානායකතුමනි, දැනට මේ දුම්වැටි සම්බන්ධයෙන් බලාත්මක වෙනවා 52 ප්‍රධාන වශයෙන්. එකක් තමයි දුම්කල බදු පනත. ඊට අමතරව දුම්කල හා මධ්‍යසාර පිළිබඳ අධිකාරී පනතකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ අනපනත්වල තියෙන නීති රීතීන්ට අනනුකූල නොවන සියලුම දේවල් එක පැත්තකින් නීති විරෝධී වෙනවා. ඊටත් අමතරව මේ නිෂ්පාදන හරි පිටරටින් මෙහෙට ගේනවා නම් හරි ඒ ගෙවන්න නියමිත බදු මුදල් නොගෙවා මේ රටට එනවා නම් ඒවත් නීති විරෝධී වෙනවා. ඔන්න ඔය දෙආකාරයෙන්ට ලක් වෙන ඒවා තමයි නීති විරෝධී යටතට ගැනෙන්නේ. ඉතින් මෙන්න මේ නීති විරෝධීව එන සහ නිෂ්පාදනය කරනු ලබන සියලුම ඒවා වටලන්න අර මම කලින් පිළිතුරේදී ලබා දෙන්න විදිහට ඒ අවශ්‍ය පියවර ඉතාමත් දැඩිව ගනිමින් සිටිනවා මේ වෙනකොට.
ගරු මන්ත්‍රීතුමා,
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය කර කොතනායිතුමනි, සේම මා නියෝජනය කරන මේ කෑගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂයක් නියෝජනය කරන ආසන සංවිධායකවරයෙක් වසර ගණනාවක් තිස්සේ මේ කූට ජාවාරමේ නියැලෙනවා. ඔහුට විරුද්ධව අවස්ථා කීපයකදී අධිකරණ ක්‍රියාමාර්ග බව අරන් තියෙනවා. මම දැනගන්න කැමතියි. හැබැයි ඔහු ඒ වගේ අය අදටත් ඒ කූට ජාවාරම් වල නිරත වෙනවා. මෙන්න මේ අය සම්බන්ධයෙන් ඔබතුමා අමාත්‍යවරයා හැටියට ගන්න බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග මොනවද කියලා දැනගන්න කැමතියි ඉදිරියේ.
ගරු කථානායකතුමනි, දැනටත් මේ නීති විරෝධී විදියට ආනයනයන් සහ නිෂ්පාදනය කරන ආයතන වෙනුවෙන් අදාළ වැටලීම් සිදුවමින් පවතිනවා. ඊටත් අමතරව මේ වෙනකොට දැන් දුම්කල බදු පනතේ වෙන්න ඕන සංශෝධනයන්, මීට අමතරව යම් නීතිමය හිඩැස් අඳුනගෙන දුම්කල බදු පනත සංශෝධනය කරන්නත් අවශ්‍ය කටයුතු මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. ඉදිරියේදී ඒ සංශෝධනයන් ඒමත් එක්ක නීතිය වඩාත් බලාත්මක කිරීමේ හැකියාව ඒ ආයතනයන්ට පවතිනවා. ඊටත් අමතරව තවදුරටත් ඔබ සහ රටේ ජනතාව දන්නවා නම් කවුරු හරි කෙනෙක් මෙන්න මේ විදිහට නීති විරෝධී විදිහට කටයුතු කරනවා කියලා, ඒ කියන්නේ දුම්වැටි ආනයනේ හරි නිෂ්පාදනයේ හරි කරනවා කියලා, ඒක ඒ ආයතන බලධාරී ආයතන වලට දැනුම් දුන්නොත් වහාම වැටලීම් කරන්න විශේෂයෙන්ම සුරාපත් දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් මේ වෙනකොට පිහිටවලා තියෙනවා. ඉතින් ජනතාවටත් ඒ දැනුම් දීමේ අවස්ථාව තියෙනවා. කවුරු හරි කෙනෙක් මෙන්න මේ විදිහට නීති විරෝධී විදිහට ඒ කටයුතු සිදු කරනවා නම් ඒ දැනුම් දුන්නොත් වහාම ඒ අංශයන් ඒ දැන් වටලලා අදාල් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ එහෙම තොරතුරු තියෙනවා නම් වහාම දැනුම් දෙන්න. ඒ අනුව ඒ අදාල් බලධාරී ආයතනයන් ක්‍රියාත්මක වෙලා ඒ උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ කටයුතු ඉතාමත් කාර්යක්ෂම විදිහට මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා.
ප්‍රශ්න අංක 8, ගරු RM රංජිත් මණ්ඩුම් බණ්ඩාර මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගේ ඇසීමට.
පහනෝ කථානායකතුමනි,
ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, පිළිතුර A1 ඔව්, A2 ඔව්, 3 මුල් අවස්ථාවේ දැනුවත් කිරීමක් කර තිබුණද බඳවා ගන්න අවස්ථාවේදී කැඳවීමක් කර නැත. 4 ඔව්, ආයන්න එක අයදුම්කරුවන් බඳවා ගැනීමේදී සිදු කරන විෂමද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳ පරීක්ෂණයෙන් අසමත් වීම, A2 අසාධාරණයක් සිදු වී නොමැත, ඈ පැන නොනගි. ඊළඟ ප්‍රශ්නේ, අතුරු ප්‍රශ්නේ, මේ සිය දෙනාගෙන් කී දෙනෙක් බඳවා ගැනීමට කටයුතු කළා තියෙනවද?
ගරු මන්ත්‍රීතුමනි, මේ මුල් අවස්ථාවේදී වෛද්‍ය පරීක්ෂණයට 170ක් භාජනය කරලා තියෙනවා. ඒ සිය දින අතර ඒ බඳ මුල් අවස්ථාවේදී මේ කියන තරුණයා මේක මේ 104 ඉඳලා තියෙනවා. නමුත් මේ පිළිබඳව ආව පැමිණිලි 17ක් තිබුණා. මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කරා. මේ විමර්ශනයේ මේ 104න් 19 දෙනෙක් සහතික නොමැතිව ලකුණු දීලා මේකට ඇතුළත් කර බව අනාවරණය වුණා. ඒ 19 දෙනා ඉවත් කරලා විභාගයෙන් සමත් අලුත් 19 දෙනෙක් මේ 100 දෙනා ඇතුළට ඇතුළත් වුණා. අර මුල් 100 දෙනා ඇතුලේ මේ දරුවා හිටියා, සහ අර ඉවත් වෙච්ච 19 දෙනා අතරෙත් මෙයා නෑ, මෙයා ඒකෙත් ඉන්නවා. හැබැයි සිද්ධ වුණේ බඳවා ගන්න අවස්ථාවේ විෂමද්‍රව්‍ය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක් කරනවා. මේ වෛද්‍ය පරීක්ෂණේ මේ දරුවා අසමත් වෙනවා. ශරීර විෂමද්‍රව්‍ය ශරීරගත බව වෛද්‍යවරයා වාර්තා කරනවා. ඒ වාර්තා කරන නිසා ඔහු මේ බඳවා ගැනීමට අතුලත් කරන්නේ නැහැ.
ගරු මන්ත්‍රීතුමා,
පළවෙනි අතුරු ප්‍රශ්නේ, ගරු කතානායකතුමනි, දැනට පොලිස් සේවයේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. අපි දන්නවා සමහර පොලිස් නිලධාරීන් දවසට පැය 24ක් වැඩ කරනවා. ඒගොල්ලෝ අසහනයට පත් වෙලා තියෙනවා. ඔබතුමාලා මේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරනවා.
ගරු අමාත්‍යතුමා,
විශේෂයෙන් පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. පුරප්පාඩු සඳහා දැනට අඛණ්ඩව සම්මුඛ පරීක්ෂණ කැඳවමින් තියෙනවා. මේ වෙනකොට උපපොලිස් පරීක්ෂකවරු 200ක් පොලිස් විද්‍යාල තුළ පුහුණුව ලබමින් ඉන්නවා. ඊට අමතරව නැවතත් ගැසට් කරලා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා. ඊට අමතරව විශේෂ කාර්ය බලකායේ උපපොලිස් පරීක්ෂකවරු සඳහා මේ වෙනකොට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා. ඊට අමතරව තවත් 7800ක් මේ වසර තුල බඳවා ගන්න සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන් අවධානය යොමු වෙලා තියෙනවා වසර කියන්නේ 60 සම්පූර්ණ වෙලා යහපත් කල්පයාවෙන් ඉන්න අයට තව අමතර වසරක සේවා දිගුවත් ලබා දීමේ හැකියාව පිළිබඳව බලමින් ඉන්නවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 10000ක් පොලිසියට අනුයුක්ත කරලා තියෙනවා. ඒකෙන් 6000ක් දැන් වැඩ බාර ගන්න තියෙනවා. ඔබ කියන එක පිළිගන්නවා. යම් මානව සම්පතේ හිගයක් තියෙන බැවින් මේ කළමනාකරණය කර ගැනීම සඳහා කටයුතු කරන අතරතුරම යම් පහළ ශ්‍රේණීන් සඳහා පීඩාකාරී තත්ත්වයක් තියෙන රාජකාරී බහුලතාවයෙන් ද ඒ කළමනාකරණය කරන්න අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග මේනකට ආරම්භ තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි,
ගරු ප්‍රශ්න අංක 9 ඔබතුම පළවෙනි ප්‍රශ්නෙත් ඇහුවානේ, දෙකක් ඇහුවා. මගේ මතකයට ඉන්නනම් මේ ලේකම් මණ්ඩලයේ තියෙන ඔබතුමා දෙකක් ඇහුවා කියලා. ඔව්, ගරු මන්ත්‍රීතුමා ලේකම් මණ්ඩලයේ දැනුම් දෙනවා ඔබතුමා දෙක දෙවෙනි ප්‍රශ්නේ තහලා ඉවරයි කියලා. ප්‍රශ්න අංක 9 ගරු සුගත් වස, ගරු අමාත්‍යතුමා
අන්න දෙකක් ඇහුවා, තුනක් ඕන
නෑ,
එකක් ඇහුවා තුනක් ඕන නම් අහන්න.
හරි, ප්‍රශ්න අංක 9 ගරු සුගත් වසන්ත සිල්වා මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, එක පිළිතුර ලංකාවේ ක්‍රියාත්මක කරන වෘත්ති පුහුණු ආයතන සංඛ්‍යාව 1573යි. දෙක පිළිතුර එම ආයතනවල පවතින පාඨමාලා විශාල ප්‍රමාණයක් පවතින බැවින් එහි මුළුදු පිටපතක් DVD තැටියක් මගින් ඉදිරිපත් කරනවා. 3 පිළිතුර ඇමනුම එක මගින් ඉදිරිපත් කරනවා. 4 මූලික පහසුකම් ප්‍රවේශය සපයා ඇත. 5 ආබාධිත සිසුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පහසු කිරීම සඳහා NVQ මාර්ගගත පද්ධතිය තුළ අවශ්‍ය වෙනස්කම් සිදු කර ඇත. ඊට අමතරව ඔවුන් ඇගෙයීමට ලක් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය NVQ චක්‍රලේඛ 2023 ඇලිරක් 9 ඇමනුම 2 මගින් අදාළ පුහුණු ආයතන හා ඇගයුම්කරුවන්ට උපදෙස් ලබා දී ඇත. තවද ආබාධිත දරුවන් ඉලක්ක කරගත් පුහුණු පාඨමාලාවන් වෘත්තීය පුහුණු ආයතන විසින් පවත්වාගෙන යනු ලබන අතර සියලුම වෘත්තීය පුහුණු ආයතන ආබාධිත සහිත දරුවන් ඉලක්ක කරගත් විශේෂිත පාඨමාලා නොපවත්වයි. කෙසේ වුවද බඳවා ගැනීම සිදු කිරීමේදී එවැනි දරුවන් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇතනම් ඔවුන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරනු ලබයි. A1 ඇගයීම්කරුවන්ට හා පුහුණුකරුවන්ට අවශ්‍ය පුහුණුව ලබා දී ඇත. ආබාධ සහිත සිසු නැගීමේදී NVQ චක්‍රලේඛ 2030 ඇලේරක් 1 ඇමනුම 390 සිදු කළ යුතුය. 2 පිළිතුර ආබාධිත සිසුන් සඳහා වෙන් වූ පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට අවධානය යොමු කර ඇත. අන්තර්කාලීන වශයෙන් දැනට ක්‍රියාත්මක කරන පුහුණු ආයතනවල එම සිසුන් බඳවා ගැනීම සිදුවේ. 3 පිළිතුර සාකච්ඡා මට්ටමේ පවතී, ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, බොහොම ස්තුතියි පිළිතුරට. අපි දන්න දෙයක් තමයි ආබාධ සහිත ජනගහනයෙන් ශ්‍රම බලකායට අයිති කොටසෙන් 86%ක් රැකියා විරහිත කණ්ඩායම. එයි 80%ක් පිරිමි, 92%ක් කාන්තාවන්. මේ ශ්‍රම බලකාය රටේ ආර්ථිකයට දායක කරගන්න නම් යෝග්‍යතම ක්‍රමය තමයි වෘත්තීය පුහුණුව හරහා ඔවුන්ව ශ්‍රම බලකායට පුහුණු ශ්‍රමය ලෙස එකතු කිරීම. දැන් මෙන්න මේ කාර්යවුවේට
වෘත්ති පුහුණු අධිකාරිය යටතේ වේවා නිපුණතා සංවර්ධනයේ ආයතන හරහා තියෙන ආයතන කොච්චර දුරට සූදානම්ද? ඒ කියන්නේ සූදානම් නම් මෙම පාඨමාලා ආබාසහිත ප්‍රජාවට එකතු විය හැකි විදියට අන්තර්කරණය විය හැකි විදියට සැකසෙන්න ඕන. අනිත් පැත්තෙන් මේ පාඨමාලා පවත්වන ආයතන මේ මධ්‍යස්ථාන ප්‍රවේශ පාසුකම් සහිතව තියෙන්න ඕන. අනිත් පැත්තෙන් බිහිරි ප්‍රජාවත් එක්ක වැඩ කරද්දී සංඥා භාෂාවෙන් මේ සංනිවේදන පාසුකම් ගොඩනගෙන්න ඕන. දැන් මේ වගේ පසුතලයේ සැකසෙන්නේ නැත්නම් වෘත්ති පුහුණු ආයතන වලට ඇතුළත් වීමට මේ ආබාධ සහිත පුහුණු ලාභීන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රතිසංස්කරණයන් කරන්න විශේෂයෙන්ම දැන් අපි දන්නවා අධ්‍යාපන අමාත්‍යංශය උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉතා විශාල වෙහෙසක් දරමින් මේ විදිය වැඩපිළිවෙලක් යනවා. මෙන්න මේ වැඩපිළිවෙල වෘත්ති පුහුණු ආයතනවල පාඨමාලා භෞතික ප්‍රවේශය සහ එහි මානව සම්පත සංවර්ධනය කරන්න ආබාසයි තැනැත්තන්ට හිතකර අන්දමට ඔබ වෘත්තිය පුහුණු වෘත්ති අධ්‍යාපන අමාත්‍යංශ විදියට කොයි වගේ සූදානමක් තියෙනවද අඩුම ගන්න එන අයවැය ලේඛනයේදී කොයි වගේ ප්‍රතිපාදනයක් වෙන් කරගන්න බලාපොරොත්තු වෙනවද මෙන්න මේ ආබාසහිත අභ්‍යාසලාභීන්ට අන්තර්කරණීය ක්‍රමයට වෘත්ති පුහුණු ආයතනවල පාසුකම් ලබා දෙන්න.
ගරුනීය මන්ත්‍රීතුමා කියන කාරණා පිළිගන්නවා. සැලකේතු ප්‍රමාණයක් ආබාධ සහිත පුද්ගලයන් සමාජයේ ඉන්නවා. එයාට වෘත්ති පුහුණුව ලබා දීමට අපි අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොටත් අපේ අග්‍රාමාත්‍යතුමේගේ ප්‍රධානත්වයෙන් කැබිනට් උපකමිටුවක් පත් කරලා මේ ශේෂ්ත්‍රයටම අදාළ ගැටලු ටික විසඳීම සඳහා කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම මේ වෙනකොටත් අපි ඔටිසම් දරුවන්ට පාඨමාලාවක් ආරම්භ කළා. එනිකු සහතික ලබා දෙන්න ක්‍රියාවලියක් ආරම්භ කළා තියෙනවා. ඉදිරියේදී ආයතන පද්ධතිය කොහොමද නවීකරණය කරනකොට ගරු මන්ත්‍රීතුමා කියන ආකාරයෙන්ම ඒ දරුවන්ට ප්‍රවේශ විය හැකි ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම් අපි ලබා දීමට කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශයක් හැටියට අපි අවධානය යොමු කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, නියෝජ්‍ය අමාත්‍යතුමනි, ස්තුතියි. අපි දන්නවා මේ මොහොතේ සෙත්සිරිපාය පරිශ්‍රයේ දිරිය නිපයුම් ස්වාභිමානී 2026 කියලා සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරපු ආබාසහිත ප්‍රජාවගේ ස්වයං රැකියාවලින් නිෂ්පාදන ඒ වගේම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වෘත්ති පුහුණු ආයතන විසිට කරන ලද නිෂ්පාදන ප්‍රදර්ශනයක් සහ අලවි පොලක් පැවැත්වෙනවා. ඒ කියන්නේ ඔබ අමාත්‍යංශයට අමතරව සමාජ සේවා දෙපාර්තමේන්තුව තුලත් වෘත්ති පුහුණු ආයතන ගණනාවක් ඔස්සේ ආබාධ සහිත පුද්ගලයන්ව වෘත්තියට පුහුණු කිරීමේ කටයුත්තක නිරත වෙනවා. මම හිතනවා යෝජනා කරන්න කැමති වෘත්ති අධ්‍යාපන අමාත්‍යංශයත් සමාජ සේවා දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ ප්‍රවේශයකින් මෙන්න මේ කාර්යවලට කර උර දෙනවා නම් ඒකාබද්ධ ප්‍රවේශයකින් මේ ආබාධිත ප්‍රජාව වෘත්ති පුහුණුව ලබා දෙන්න මැදිහත් වෙනවා නම් වඩාත් යෝග්‍යයි කියලා යෝජනා කරන්න කැමති. ඒ වගේම දැනගන්න සතුටුයි මේ වගේ ඒකාබද්ධ ප්‍රවේශයකින් ආබාධිත අභ්‍යාසලාභීන්ට වෘත්ති පුහුණුව දෙන්න සූදානමක් තියෙනවද කියන එක. මොකද හේතුව අභ්‍යාසලාභී ආබාධිත අභ්‍යාසලාභීන් සඳහා ගැළපෙන ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රියාවලිය පිළිබඳ විශේෂඥතාව මෙන්න මේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වෘත්ති පුහුණු ආයතනවල උපදේශකෙන්ට තියෙන නිසා.
ගරුණීය ජමතුමා,
වෘත්ති අධ්‍යාපන අමාත්‍යංශයට අමතරව විශේෂයෙන්ම ගරු කථානායකතුමා පුද්ගලික අංශයත් ඒ වගේම තවත් අමාත්‍යංශ ගණනාවක් මේ පාඨමාලා පවත්වාගෙන යනවා. හැබැයි සියලුම පාඨමාලාවට අදාළ සහතික නිකුත් කරන ලබන්නේ අපේ අමාත්‍යංශයේ තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව. ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන ආකාරයට සමාජ සේවා අමාත්‍යංශයනුත් මේව පවත්වාගෙන යනවා. ඒ නිසා මේ වෙනකොට අපි සාකච්ඡාවක් පවත්වමින් ඉන්නවා අනිකුත් ආයතනත් එක්ක මේ සියල්ලම ඒකාබද්ධ කරගනිමින් වඩාම හොඳ වෘත්ති අධ්‍යාපනයක් ලබා දීම සඳහා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා කියන කාරණාවට අපි එකඟයි. ඒ නිසා සමාජ සේවා අමාත්‍යංශයත් එක්කත් සාකච්ඡා කරලා ඒ අදාළ පහසුකම් ටිකට අපිට ලබා දීමේ හැකියාවක් තියෙනවා.
ප්‍රශ්න අංක 10 ගරු සුරංග රත්නායක මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට
ප්‍රශ්න අහනවා. ගරු කථානායකතුමනි,
ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි,
ප්‍රශ්නාංක 1 ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර වසම් සංඛ්‍යාව පිළිතුර 10400යි. මේවන විට එම වසම් වල සේවයේ නියුතු නිලධාරීන් සංඛ්‍යාව පිළිතුර 2026.6.30 දිනට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුල කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 5919ක් සේවයේ නියුතුව සිටී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වසම් සංඛ්‍යාව පිළිතුර 650යි. එම දිස්ත්‍රික්කයේ මේ වන විට සේවයේ නියුතු නිලධාරීන් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද? පිළිතුර 2026.09.30 දිනට ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුල කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 355ක් සේවයේ නියුතුව සිටී. ඊළඟ ප්‍රශ්නය, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුරේ පුරප්පාඩු පිරවීමට කටයුතු කරන්නේද? පිළිතුර ඔව්. 2025.12.31 දිනට පැවති පුරප්පාඩු මත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් බඳවා ගැනීම සඳහා පහත සඳහන් ලිපි මගින් කටයුතු කර ඇත. 1. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය. කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර බඳවා ගැනීම යන මෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ලිපියක් යොමු කර ඇත. ඇමුණුම අංක 1. 2. කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර තනතුරේ පුරප්පාඩු පුරවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර ප්‍රතිපත්ති හා ආහාර සුරක්ෂිතතා කමිටුව නිර්දේශ ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් වෙත ඉල්ලීම් ලිපියක් යොමු කර ඇත. ඇමුණුම අංක 2. ඊළඟට ප්‍රශ්නේ, නොයසේ නම් එම තනතුර අවහෝසි කිරීමට කටයුතු කරන්නේද යන්නත් එතුමා මෙම්බර් සභාවට දන්වන්නේද? පිළිතුර, දැනට කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර තනතුර අහෝසි කිරීමට තීරණයක් ගෙන නැත. නොයසේ නම් ඒ මන්ද? පිළිතුර, අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ඇමතුමනි, මේ කාරණයට අදාළ නොවුනත් මේ වෙලාවේ තියෙන ප්‍රශ්නයක් නිසා, අමාත්‍යංශ ප්‍රශ්නයක් නිසා ඔබතුමා උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඔබතුමා දන්නවා මහවැලි එච් කලාපයේ සාමාන්‍යයෙන් අක්‍රේකට වීබුසල් 100-120 අතර තමයි මේ වෙද්දි අස්සන්න උපරිම මට්ටමින් එන්නේ. හැබැයි ඔබතුමා පොළොන්නරුවේදී එදා ගොවියෙක් ගෙනල්ලා අක්‍රේට වීබුසල් 200ක් ගන්න පුළුවන් ගොවියෙක් ගෙනල්ලා පෙන්නවා. ඒක හොඳයි. මම ප්‍රශ්නේ තමයි ඔබතුමාලා වී මිල තීරණය කිරීමේදී මෙන්න අස්වැන්න විදියට වීබුසල් 200ක් හෝ ඒ වගේ ප්‍රමාණයක් ලබාගනී කියන උපකල්පනයේ මතද වීමිල තීරණය කරේ? වීමිල තීරණය කරන්නට අවශ්‍ය ඒ උණු කාරණා, වීමිල තීරණය කරපු ඒ සූත්‍රය මොකක්ද කියන එක මේ සභාවට දන්වන්න පුළුවන්ද?
මේ අහන ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ අතුරු ප්‍රශ්න නෙමෙයි.
අතුරු අදාළ ප්‍රශ්නයක් ගරු මන්ත්‍රීතුමා.
27-2 යටතේ ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්න සංඛ්‍යාවක් අහලා තිනෝ. ඒකෙදි ඒකට අදාළ කරන සම්පූර්ණ උත්තර තියෙනවා.
ඔබතුමාගේ අදාළ ප්‍රශ්නයක් අහන්න ඔබතුමාට අවසරය තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
කැමති නම් උත්තර දෙන්න. දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ඔබතුමා කියපු පරිදි 650ක් ඉන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී.
අදාළ ප්‍රශ්නයක් ඉදිරි ගරු ඔබතුමාගේ කාලේ ඔබතුමා මේ සභාව මෙහෙවන්නේ ගරු විපක්ෂ නායකතුමා මම මේ ඔබතුමාට දෙවෙනි ප්‍රශ්නය අහන්න පුළුවන්.
ඇමතුමා, දැන් 650ක් කෘෂිකර්ම පර්යේෂණ කොට්ටාස තියෙනවා, 342යි දැනට සේවයේ ඉන්නේ. එතකොට විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. පෝර සහනාධාරයේ දීමේ ප්‍රමාදයට බලපාලා තියෙනවා. වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ නිර්දේශ වලට බලපාලා තියෙනවා. තාම විලච්චි ආදී ප්‍රදේශවල පෝර සහනාධාරයෙන් නොලබුණු තැන් තියෙනවා. නිසා මේ පුරප්පාඩු සංඛ්‍යාව ඉතා ඉක්මනින් බඳවා ගැනීමට ඔබතුමා දැන් කිව්වා නිර්දේශ ඉල්ලලා තියෙනවා කියලා. මේ මොන කාලයක් ඇතුළත ඔබතුමාලට මේ පුරපාඩු සංඛ්‍යාව පුරවන්න
පුළුවන්?
පසුගිය ආණ්ඩු දිගටම රාජ්‍ය සේවයට බඳවා නොගත් නිසා 140ක් මේ නිලධාරීන් හිගයි. මේ නිලධාරීන් බඳවා ගැනීම සඳහා ඔබතුමා අහපු ප්‍රශ්නේදී ඇමුණුම 1 සහ 2 යටතේ පිළිතුරු ලබා දීලා තියෙනවා. ඒ අදාළ කටයුතු වේගෙන් කරගෙන යනවා.
දෙවෙනි ප්‍රශ්න දෙවෙනි වටය ප්‍රශ්න අංක 1 ගරු නීතිඥ හිසා විතනගේ අංකුඹර ආරච්චි මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා සහ සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍යාංශය ඇසීමට.
ගරු කථානායකතුමනි, නීතිඥ හේවා විතාන හේවා හේෂා විතානගේ අංකුඹර ආරච්චි මන්ත්‍රීතුමා වෙනුවෙන් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා සහ සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍යාංශයෙන් ආනෝ.
ගරු කථානායකතුමනි, පිළිතුර සඳහා සති දෙකක් කාලයක් ඉල්ලා සිටි.
ප්‍රශ්න අංක 2 ගරු චමින්ද විජේසිරි මහතා මුදල් ප්‍රබල සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඇසීමට.
කථානායකතුමනි, ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා වෙනුවෙන් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් අහනවා.
ගරු සභාගත කරන
පාර්ලිමේන්තු ස්ථාරණයක 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා.
ගරු කථානායකතුමනි, රටේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණින් උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාව දැන් හැබැයි අපිට දැනගන්න ලැබිලා තිබෙනවා සමස්ත විනිසුරුවන්ගේ කියලා. එවන් යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇති බවට ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් එම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු නීති ශේෂ්‍රයේ සංවිධාන රැසක් විරෝධය පළ කළ ඇති අතර 2023 වසරේ EDB තාක්ෂණික සහයෝගය ඇතිව අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන්ම සකස් කළ වාර්තාවද වෙනත් ප්‍රමුඛතා අවධාරණය කරනවා කියන එක සඳහන් වෙනවා. මට තියෙනවා ඒ වාර්තාවේ පිටපතක් පිටු 506ක වාර්තාවක්. ඒ අනුව රජයේ ප්‍රතිපත්තිමය පදනම සහ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා පහත සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. රජය පවසන්නේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අධිකරණ කාර්යක්ෂමතාවයේ වැඩි දියුණු කිරීමේ පුළුල් වැඩපිළිවෙලක එක් කොටසක් බවට. එසේනම් එම පුළුල් වැඩපිළිවෙලේ අනෙකුත් ප්‍රතිසංස්කරණ කවරේද? ඒවා ක්‍රියාත්මක කරන නිශ්චිත කාලවකවානුව කුමක්? එනිසා විශේෂයෙන්ම අපි දැනගන්න කැමති මේ රජයේ යෝජනාව පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම. ගොඩ ගැහිලා තියෙන නඩු 111,000ක් පමණ තිබෙනවා කියලා කියනවා. අපි විශ්වාස කරනවා මේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂම විය යුතුයි කියලා. නමුත් ඒ සඳහා හොඳ සක්‍යතා වාර්තාවක් අවශ්‍යයි. දැන් මම කැමතියි ඇයි මේ පිටු 506ක ADB ෆන්ඩින් හරහා ලබා දුන්නු වාර්තාවක් වගේ විධිමත් වාර්තාවක් කැඳවීමක් ඇයි ඔබතුමාලා කරලා නැත්තේ? රජය පෙන්වා දෙන පරිදි ගොඩ ගැසී ඇති නඩු මිලියන 1.1ක් නැත්නම් 111,000ක් ඒවයි කොපමණ ප්‍රමාණයක් විනිසුරුවන්ගේ හිඟය නිසා සිදුවී ඇද්දයි ඔබ තක්සේරු කරන්නේ? කොපමණ ප්‍රමාණයක් අධිකරණ පරිපාලනය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව හෝ වෙනත් ආයතනවල ප්‍රමාදයන් නිසා සිදුවී තිබේද යන්න ගැන අපිට උත්තරයක් ලබා දෙනවා. විශේෂයෙන් මෙහි පිළිබඳව නිල දත්ත සභාගත කරන්නේද කියන එක මම ගරු ඇමතුමාගෙන් අහන්න කැමතියි. 2023 වසරේ ආසියානු සංවර්ධන බැංකුවෙහි තාක්ෂණික සහයෝගය ඇතිව අධිකරණ අමාත්‍යංශයේ වෙනුවෙන්ම සකස් කළ ප්‍රතිසංස්කරණ වාර්තාව මම කැමතියි. මේ වාර්තාව මම සතුව තියෙනවා. මම ඒක හැන්සාත්ගත කරනවා, සභාගත කරනවා ගරු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම සඳහා. ඇත්ත වශයෙන්ම මේ මගින් පද්ධතිමය ප්‍රතිසංස්කරණ වලට ප්‍රමුඛතාවය ලබා දීලා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කුමක්ද? මොකද නිර්දේශ අපි ළඟ තියෙනවා. ඒවායේ ප්‍රගතිය අපි අහන්න කැමතියි ගරු අධිකරණ ඇමතුමාගෙන්. කොච්චර දුරට ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලා තිබෙනවද? තවමත් ක්‍රියාත්මක නොකරපු නිර්දේශ මොනවද? ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීති කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ සේවා කොමිෂන් සභාව සමග ඔබ කරන්නට බලාපොරොත්තු වෙන සංශෝධන පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡා පවත්වලා තිබෙනවා. මොකද ඇත්ත වශයෙන්ම දැන් විනිසුරු 65 බිංදුවට තීන්දුව කරලා තිබෙනවා මේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය නැහැ කියලා. ඒකෙන්ම තේරෙනවා මේ පාර්ශ්ව කරුවන් සමග විධිමත් සංවාදයකට එළිමිලා නැහැ කියලා. ඉතින් අපි යෝජනා කරන එහෙම සාකච්ඡාවකට එළඹීම වැදගත්. එසේනම් ඒ දිනයන් කවරේද? ඒ වගේම ඇත්ත වශයෙන්ම මේ පාර්ශ්ව කරුවන් සමග සාකච්ඡා නොකිරීම පිළිබඳව මොකද්ද ඔබතුමාගේ ස්ථාවර? Loisia Commonwealth Lawyers Association, French National Bar Council ඇතුළු නීති ශාස්ත්‍රයේ සංවිධාන රැසක් මේ පිළිබඳව බරපතල විරෝධත්වය දක්වලා තිබෙනවා. ඒ වගේම මම ඔබතුමාගේ දැනගැනීමට කියන්න කැමති මේ අද උදේ International Association of Judges ලෝකේ විශාලතම සංවිධානය මේ විනිසුරුවන්ගේ, ඒ අය කියනවා මේ ප්‍රතිසංස්කරණ කරන්නට හදන කාල රාමුව, කරන්න යන ආකාරය, ඒ වගේම ඒක සිදුවන්නට තියෙන පසුබිම බොහොම ප්‍රශ්න සහගතයි. මේක බරපතල බලපෑමක් කියලා අධිකරණයේ ස්වාධීනත්වයට. ඉතින් අහන්නම කැමති මේ වගේ ප්‍රවීණ කණ්ඩායම් විදේශීය වගේම දේශීය, ඔබතුමාම දන්නවා කලම්බෝ හයිකෝට් ලෝයර්ස් ඇසෝසියේෂන් එකේ ඉඳලා විශාල ප්‍රමාණයක් නීති සංගම් විරුද්ධත්වය පළ කරලා තිබෙනවා, බාය ඇසෝසියේෂන් එකක් විරුද්ධත්වය පළ කරලා තිබෙනවා. ඇයි ඔබතුමන්ලා මේ ඒ කණ්ඩායම් එක්ක සංවාදයකට යන්නේ, සාකච්ඡාවකට යන්නේ? මම යෝජනා කරන ඔබතුමාට මේ අවස්ථාවේ ඇත්ත වශයෙන්ම බාය ඇසෝසියේෂන් එක ඉල්ලලා තියෙන අපොයින්ට්මන්ට් එකක්, අවස්ථාවක් ගරු ජනාධිපතිතුමාත් එක්ක මේක ගැන සාකච්ඡා කරන්න. ඉතින් ඔබතුමා මැදිහත් වෙලා ඒ සාකච්ඡාව ලබා දෙන්න.
ගරු විපක්ෂ නායක
කැබිනට් අනුමැතිය ගන්න ඉස්සෙල්ලා ඔක කරන්න තිබ්බයි කියන එකයි මම මේ කියන්නේ. දැනට පවතින උපරිමාධිකරණ හා පහළ අධිකරණ පුරප්පාඩු සම්බන්ධයෙන් පුරවා අවසන් නොකර විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් පමණක් අධිකරණවල නීතියේ ප්‍රමාදයන් law delays අවම වන බවට රජය සතුව ඇති අධ්‍යයනය කුමක්ද? එම අධ්‍යයනයන්ට අනුව විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නඩු විභාග ඉක්මන් වීම සඳහා බලපාන්නේ කෙසේද කියන එක ගැන මං ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් හොඳ විග්‍රහයක් කරන්න, විස්තරාත්මක විග්‍රහයක්. අධිකරණ ප්‍රතිසංස්කරණයේ සාර්ථකත්වයේ මැනීමට රජය භාවිතා කරන ප්‍රධාන දර්ශක key performance indicators මොනවාද? විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් එම දර්ශකවල කුමන වෙනසක් අපේක්ෂා කරන්නේද? යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් නීති කෙටුම්පත් සම්පාදක වෙත ඉදිරිපත් කළේ කවදාද? එම කෙටුම්පත නීතිපති විසින් අනුමත කළේ කවදාද? මෙම කෙටුම්පත ගැසට් කිරීමට අපේක්ෂා කරන්නේ කවදාද? පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ කවදාද? විශේෂයෙන්ම ඒ ප්‍රශ්නයත් සමග ගරු අධිකරණ ඇමතිතුමත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් ඇත්ත වශයෙන්ම මේ කාරණාව පිළිබඳ උත්තර දීලා තියෙනවා සමහර මාධ්‍යවලට. මේකට මේ රෙෆරන්ඩම් එකක් අවශ්‍ය නැහැ කියලා.
ගරු විපක්ෂ
නායකතුමාට පෙන්නුම් කරන්න කැමති, ඇත්ත වශයෙන්ම ගරු බෝනෙක අලු විහාරයේ ගරු මුරුදු ප්‍රනාන්දු ගරු ජනද්ද සිල්වා යන ගරු විනිසුරුවන් පැහැදිලිවම තීන්දුවක් දීලා තිබෙනවා 2022 නඩු තීන්දුව. ඒ නඩු තීන්දුව හරහා කියනවා මෙන්න මෙහෙම, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පනවා ඇති බව මෙමගින් නොසලකා හැරේ ධූරේ කාර්ය නියුතු විනිසුරුවන්ට ඍජුව හෝ වක්‍රව බලපෑම් ඇති කරමින් ඔවුන්ගේ විශ්‍රාම යාමේ වයසට හෝ දුර කාලයට සංශෝධනයක් එක් කරන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා සිදුවන අතර එය ජනමත විචාරණයක් අවශ්‍ය කරන පරිදි තුන්වන ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් නෙවේ. මේක මම නෙවෙයි කියන්නේ, ගරු විනිසුරු බෝනෙක අලු විහාරයේ ගරු මුරුදු ප්‍රනාන්දු ගරු ජනක සිල්ලා විනිසුරුවන්. ඔබතුමන්ලා කියනවා රෙෆරන්ඩම් එක ගැන අරුවම ඔබතුමන්ලා
අවසන් කරන්න. දැන් ඔබතුමාගේ
මේ නඩු තීන්දුව කියවනේ,
මේක අවසන්.
මේ නඩු තීන්දුව කියවනේ
අවසන්.
දැන් උත්තර ටික
ආවා. විනාඩි 10ක් ගත්තා දැන් ප්‍රශ්නේ. ප්‍රශ්නේ ඉදිරිපත් කරන විනාඩි 10ක් ගත්තා.
ගරු කතානායකතුමනි,
අධිකරණ
ප්‍රශ්නවලට පිළිතුරු සැපීමේදී මා මුලින්ම සඳහන් කරන්නට ඕන පළවෙනි ප්‍රශ්නේ, අපි විනිශ්චයකාරවරු විශ්‍රාමන වයස් සීමාව වෙනස් කරන්නේ සමස්ත සංස්කරණයේ ප්‍රතික්‍රියාවලියක කොටසක් වශයෙන්, ඉතා සුළු කොටසක් වශයෙන්, ඊට අමතරව අපි කටයුතු රාශියක් කළා තිබෙනවා. ඒ වගේම මෙතනදී මූලිකවම අපේ රජය බලයට පත්වෙච්ච දිනේ සිට මේ දක්වා අපි කරන්නේ අධිකරණයේ ප්‍රතිසංස්කරණ තමයි. ඒක මේ අවුරුදු පහම ගෙනියන්නට වෙනවා, ඉදිරියටත් කරන්නට වෙනවා. මොකද මූලිකවම නඩු කල්යාම, මිනිස්සු අධිකරණ රස්තියාදු වීම, මේ සියල්ල වළක්වන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා තමයි, ඒ වගේම ඉස්සර තිබුණු තත්ත්වයක් තමයි නඩු ඇදි ඇදි ගිහිල්ලා අන්තිමට වැරදි කරපු පුද්ගලයෝ ආණ්ඩු මාරුනහම නිදහස් වෙලා ගතියකුත් ජනතාවට තේරිලා තිබෙනවා. මේ සියල්ල නවත්ත ගන්න ඕනින්ද තමයි අපි ආවහැම් පස්සේ විශේෂයෙන්ම අධිකරණ සංඛ්‍යාව කොළඹ වැඩි කරලා තිබෙනවා. ඒ වගේම තදබදයේ වැඩි මහාධිකරණ 11ක් හඳුනාගෙන තිබෙනවා. කොළඹින් පිට මේ මහාධිකරණ 11ක් පිහිටවන්නත් යෝජනා වෙලා තිබෙනවා. ඒ වගේම සුළු හිමිකම් අධිකරණ, කමර්ෂල් හයිකෝට් මේවා වැඩි කරලා තිබෙනවා. ත්‍රිපුද්ගල උසාවි වැඩි කරලා තිබෙනවා. වගේම ත්‍රිපුද්ගල නඩු කොළඹින් බැහැරව කිරීමට අවශ්‍ය විනිශ්චකාරවරුන් ප්‍රමාණය වඳවා ගන්නත් අපි කල්පනා කරනවා මහාධිකරණයට. ඒ වගේම අභියාචනාධිකරණය යුක්තියට ප්‍රවේශ වීම පහසු කරනවස් කොළඹ වාඩි වෙන අභියාචනාධිකරණය කොළඹින් බැහැරවත් යම් කාල සීමාවකට පැවැත්වීම පිළිබඳත් කටයුතු කරනවා. ඒ වගේම නව මහේස්ත්‍රාත්වරු බඳවා ගැනීම මේ අවස්ථාව වෙනවා. අවශ්‍ය ප්‍රමාණයටම බඳවා ගැනීම නැහැ. තවත නවතාවක් ඉන්ටර්වියු කැඳවන්න වේවි කියලා මට දැනුම් දුන්න ජේසී එකෙන්. ඒ වගේම නව අධිකරණ ගොඩනැගිලි ඉදිරි කිරීම, ඒව යටිතල පාසුවා වැඩි දියුණු කිරීමට කටයුතු කිරීම, ඒ වගේම නීතිව දෙපාර්තමේන්තුවේ තියෙන මානව සම්පත් හිඟය නිසා නව රජයේ අධිනීතිරු බඳවා ගැනීමට කටයුතු කිරීම, ඔවුන්ගේ ප්‍රොමෝෂන්ස් සලකා බැලීම, ඒ වගේම බරපතල ගැටලු ඇති රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් බඳවා ගැනීම, අවශ්‍ය සම්පත් ලබා ගැනීම ආදී කරුණු හරහා තමයි අපි මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නේ. එයින් එක සුළු කොටසක් පමණයි විශ්‍රාම වයස වැඩි කිරීම. දෙවනුව මා විසින් ඉහතාංක එක දුන් ප්‍රශ්න දුන් පිළිතුර අනුව මෙම ආයතනයන්හි උග්‍ර නිලධාරී හේතුව හා සම්පත් හිඟතාවයේ හේතුවෙන් මෙකී ගොඩනැගී ඇති ගැටලු නඩු විශාල සංඛ්‍යාවට හේතු සාධකකි ඇති බව නොරහසකි. එකී ආයතනයන්හි වැඩ කටයුතු කාර්යක්ෂිත කිරීමට ගන්න ලද පියවර මා පළවෙනි පිළිතුරු මගින් ලබා දී තිබෙනවා. අසා තිබෙන නිලදත්ත සභාගත කරන්න ලැබුණු පැය 24 ක කාලය ප්‍රමාණවත් නැහැ. 3. ආසියානු සංවර්ධන බැංකුවේ ADB මූල්‍ය ප්‍රතිපාදන යටතේ 2017 වසරේදී අත්සන් තබන ලද වාණිජ නීතිය ආයෝජන සහ ගිවිසුම් බල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරමින් අධිකරණ ශේෂ්ත්‍රයේ කාර්යක්ෂමතාව නැංවීම නැමැති ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකාවේ අධිකරණ ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් නීති උපදේශක ජනාධිපති නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා විසින් ඇගීම් වාර්තාවක් සහ උපාය මාර්ග ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කරලා තිබෙනවා. එම ඇගීම් වාර්තාව මගින් ප්‍රධාන ක්ෂේත්‍ර 7ක් යටතේ ක්‍රියාකාරී යෝජනා 160කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා වාණිජ නීති ප්‍රතිසංස්කරණය, ගිවිසුම් බල ගැන්වීම, කාර්යක්ෂමතාව, ආයතනික දායකත්ව වර්ධනය කිරීම, අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීම, අන්තර් ආයතනික සම්බන්ධීකරණ විකල්පාරවල විසඳීමේ ක්‍රමවේද සහ මහජන පාරදෘශ්‍ය යන ක්ෂේත්‍ර ආවරණය කරනවා.
මෙම ඉලක්කත යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් අධිකරණ අමාත්‍යාංශය අධිකරණ සේවා කොමිස් සභාව නීතිවේද දෙපාර්තමේන්තුව නීති කෙටුපත් සම්පාදක දෙපාර්තමේන්තුව ඇතුළු සෙසු අදාළ ආයතනයන් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඇති කිරීමටත් ආරෝල් විසඳීමේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා සමස්ත ආයෝජක විශ්වාසය තහවුරු කිරීමටත් අපේක්ෂා කර තිබෙනවා. එමි එම ක්‍රියාකාරී යෝජනා අතුරින් මේ වන විට පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කර තිබෙනවා. නඩුගොනු ඒකාකාරී ක්‍රමවේදයකට අංගකරණය හඳුනා ගැනීම සඳහා QR කේත භාවිතය, ඩිජිටල් කරන ව්‍යාපෘතීන් ආරම්භ කිරීම, අධිකරණ සඳහා කාර්ය මණ්ඩල බදවා ගැනීම, විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම, ප්‍රමාණවත් යටිතල පහසුකම් ලබා දීම ක්‍රියාවලීන් පහසු කිරීමේ නීති. හතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මා විසින් සාකච්ඡාවක් ඉල්ල සිටි අතර ඔවුන් සමග මා විසින් සාකච්ඡාවක් 2007/29 දින පවත්වන ලදී. එහිදී ඔවුන් වාචිකව හා ලිඛිතව මා වෙත තමන්ගේ අදහස් දක්වන ලදී. මේ සඳහන් අනෙකුත් ආයතන සහ අධිකරණ සේවා කොමිසම සභාව මා වෙත අදහස් ඉදිරිපත් කර නොමැති අතර හමුවීමට ඉල්ලීමක්ද ඉදිරිපත් මේ සිද්ධිය සම්බන්ධයෙන් හමුවීමට ඉල්ලීමක් ඉදිරිපත් කරද නොමැත. එමෙන්ම ගරු විපක්ෂ නායකතුමා සඳහන් කළ පරිදි මේ සියලු කරුණා ජනාධිපතිවරයා දැනුවත් කළා. ඔවුන් ඔව මුණ ගැසෙන ඉල්ලීමක් කළ බව ඒ මම ජනාධිපතිතුමාව දැනුවත් කළ තිබෙනවා. යනුව ඉදිරියේදී කටයුතු කරાવી ජනාධිපතිව දැනුවත් කළා තියෙනවා. පහ, මෙවැනි ආයතන විසින් තම තමන්ගේ අදහස් දැක්වීම ඉදිරිපත් කර තිබූ බව මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබිනි. එකී විරෝධතා ඍජුව ඉදිරිපත් නොවූ ඒවා වේ. එකී ආයතන විසින් දක්වන ලද ප්‍රතිචාරයන්ට ස්තුති පූර්වක වෙමි. මාධ්‍ය වෙත හුදු දැන්වීමක් නිකුත් කිරීම තුළින් නෙවන්නක් කිරීම තුළින් සලකා බැලීමට කරුණු ප්‍රමාණවත් නොවූ බැවින් විශේෂයෙන් සංකල්ප පත්‍රිකාවක් වශයෙන් යෝජනා ඉදිරිපත් කරන ලද්දේ නම් සලකා බැලිය හැකිව තිබිනි. 6. එහිදීත් මා කියූ පරිදි ප්‍රශ්නය 6 ප්‍රශ්නය තිබෙන්නේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වය සීමාව වැඩි කිරීමෙන් කාර්යක්ෂමතාවය ඇති කරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහන්නේ. ඒක වැරදි. ඒක ප්‍රශ්නේ වැරදි කියලා කියනව නෙමෙයි. ඒකේ අඩුව තියෙන්නේ මේකයි. මේ විශ්‍රාම වයස වැඩි කිරීම එක් සුළු කොටසක් පමණයි. ඒක කියව ගන්න ඕනේ මා කලින් සඳහන් කර සමස්ත අධිකත් සංස්කරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ. කෙසේ වෙතත් විදුරුගේ අනිවාර්ය විශ්‍රාම කදි වයස සීමා වෙනස් කිරීම පිළිබඳව සහ අධිකරණයේ කටයුතු වල කාර්යක්ෂමතාව වැඩි කිරීම සම්බන්ධයෙන් කරුණු අමාත්‍ය මණ්ඩල විසින් අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළා අතර එම කරුණු පහත සඳහන් ලෙස සාරාංශ කොට ඉදිරිපත් කරමු. විනිසුරුන්ගේ අනිවාර්ය විශ්‍රාම කටයුතු වයස සීමා වෙනස් කිරීම පිළිබඳව සලකා බැලීමේදී වෙනත් රටවල විනිසුරුන් විශ්‍රාම ගන්න ලබන වයස සීමාවන් කෙරෙහි සැලකිල්ල දක්වන ලද අතර බහුතරයක් රටවල විනිසුරුන් විශ්‍රාම කටයුතු වයස අවුරුදු 70ක උඩ වැඩි වයසක් වන බව අමාත්‍ය මණ්ඩලය අවධානයට යොමු විය. ඒත් සාකච්ඡා කරලා ඉදිරිපත් වූ කරුණු අනුව මෙරට විනිසුරුන්ගේ විශ්‍රාම කටයුතු වයස වයසර දෙකකින් පමණක් දීර්ඝ කිරීම යෝග්‍ය බව හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුම් පරක්මව සියලුම විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම කටයුතු වයස වසර දෙකකින් දීර්ඝ යුතු බවට එම සාකච්ඡාවලදී අවධානය යොමු විය. අධ්‍යක්ෂින් බහුල පරිණත විනිශ්චයකාරවරුන්ගේ සේවයේ තවදුරටත් අධිකරණ සේවයේ රඳවා තැබියා ගැනීම එයි මූලික පරමාර්ථය වේ. රෝමිලකම් දෙක එමෙන්ම ඉහත සඳහන් කරුණු සම්බන්ධ සාකච්ඡා කිරීමේදී පහත සඳහන් ලේඛනවලටද මෙකී යෝජනා අදහස් ඉදිරිපත් වී ඇති බව දක්වනු කැමැත්තෙමි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙම කමිටුවේ රවුෆ් හකීම් මහතා සභාපතිත්වයේ දරු අධිකරණයේ පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාවට අවධානය යොමු වෙලා තිබෙනවා. 2016 අප්‍රේල් 12 දින ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා වෙත එවකට ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති ජෙෆ්රි අරගනත්න මහතා ඉදිරිපත් කළ නිර්දේශ යෝජනාවලියට සලකා බලලා තිබෙනවා. අට, නීති කෙටුම්පත් සම්පාදක 2007/28 දින යොමු කරන ලද බව දන්වනු කැමැත්තෙමි. එමෙන්ම නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පතර 2026/31 දින නීතිපතිතුමා වෙතින් ව්‍යස්ථානුකූල භාවය පිළිබඳ සහතිකය නිකුත් කරලා තිබෙනවා. කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු පසු ගැසට් පත්‍රයේ පළ කිරීමට අදහස් කරමි. ඒ අද ගැසට් කරන්න යවලා තියෙන බව මට දැනුම් දුන්නා. එකී ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු දින 7 ඉක්මවූ දින සිට ඊට පසු යම් දිනක පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ආසන්න වශයෙන් සති 3ක් පමණ ඒ ක්‍රියාවලියට යනවා. නමුත් මා හිතන්නේ අධිකරණයේ අභියෝගයට ලක්ුණොත් එයට ඊට වඩා වැඩි කාලයක් ගත වේවි. ස්තුතියි.
කෙටි පැහැදිලි කර ගැනීම කරුවා විපක්ෂ නායකතුමනි.
කෙටි නම් අමාරුයි, මොකද පැහැදිලි තත්ත්වයන් හුඟක් තියෙනවා. මොකද ගරු අමතුතුමා කිව්වා මේක මේ ක්ෂණික ක්‍රියාවලියක් නෙමෙයි, මේක ප්‍රොසෙස් එකක් ආපු දවසේ ඉඳලම ප්‍රතිසංස්කරණ කරයි කියලා. හැබැයි ඒ වාර්තාව සභාගත කරන්න අමාරුලු මේ පැය 24ක් ඇතුළත අහපු ප්‍රශ්නයකට. දැන් මන් ළඟ තියෙන පිටු 506ක වාර්තාවක් මේක සභාගත කරන්නේ යන්නේ තප්පර කීපයක්. මේ ඔබතුමා ඒක සභාගත කරන්න. අනික් කාරණාව තමයි විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ පැහැදිලි කිරීමක් හැටියට අපි යෝජනා කරලා තියෙන අත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගරු මන්ත්‍රීවරුන් 225ටම මේ තියෙන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කරන්නටත් ගරු කථානායකතුමාට අපි ලිඛිතව දැනුම් දුන්නා ඒකට පහසුකම් සපයන්නටත් කියලා. මේ ඔබතුමන් අන්න ඒ වගේ ක්‍රියාවලියකට සහයෝගය ලබා දීලා මේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ 225ටම ඒ අයගේ මතය ඒ අය ඉදිරිපත් කරන අදහස අවස්ථාව ලබා දෙන්නේ කියලා. ඉතින් ඔබතුමාම දන්නවනේ විජේනායක මැතිතුමාගේ මතය එතුමා මාධ්‍යයට ඇවිල්ලා බොහොම පැහැදිලිව ප්‍රසිද්ධව ප්‍රකාශ කරලා තියෙනවානේ. ඉතින් මම විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් අහන්න කැමති අපිට දැනගන්න ලැබිලා තිබෙනවා නීතිඥ සංගමේ සභාපතිතුමා කරපු ප්‍රකාශයට අනුව ගෞරවනීය ත්‍රිනිකායක මහා සංඝරත්නය මේ ඉදිරිපත් කරන්නට හදන යෝජනාව විරුද්ධ වෙලා තිබෙනවා කියලා. මම අහන්න කැමති ඔබතුමාගෙන් ඔබතුමා කැමතිද? කැමති නේ. අපි නම් කැමති ඔබතුමා ඒ ලිපිය සභාගත කරනවා. ත්‍රිනිකායක මහා සංඝරත්නය ගරු ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා මේ යෝජනාවට විරුද්ධයි කියලා. ඉතින් මම අහනවා ඔබතුමාගෙන් කරුණා කරලා ඒක මේ ත්‍රිනිකායක මහා සංඝරත්නය
ගරු
ත්‍රිනිකායක මහා සංඝරත්නය නියෝජනය කරන මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අත්සනින් එහෙම ලිපියක් ඉදිරිපත් වෙලා තියෙනවා කියන එක අපිට ආරංචි වෙනවා. ඔබතුමා ඒක සභාගත කරන්නට කටයුතු කරනවද? අවසාන වශයෙන් මම ඔබතුමාට කියන්න කැමති ඇත්ත වශයෙන්ම ඔබතුමා දක්වලා තිබෙන ප්‍රතිචාර අනුව පේන දේ අනුව දීලා තියෙන උත්තර අනුව මේ සභාවෙතින් පිටතක් මං හිතන්නේ යම් අකමැත්තක් තියෙනවා මේ ක්‍රියාවලිය සිදුවෙන ආකාරය පිළිබඳව. නිසා අඩුම ගානේ ඔබතුමාවත් මැදිහත් වෙලා යම් කිසි ප්‍රශස්ත ප්‍රබුද්ධ විශේෂයෙන්ම සොයා බැලීමක් තුළ මේ ADB වාර්තාව ADB ෆන්ඩින් වලින් සිදුවුණු වාර්තා වගේ පිටු 506ක වාර්තාවක් මේ වගේ විධිමත් සමීක්ෂණයකින් ඒ වගේම ගවේෂණයකින් සොයා බැලීමකින් යුක්තව මේ කරන වෙනස්කම් මේ තනිකරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් වෙනස් කිරීමට ඒක වැරදි. ඔබතුමාලා පොරොන්දුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියන එක. අන්නේ පදනම් මත ඉඳගෙන ඇයි ඔබතුමාට කටයුතු කරන්නට බැරි? මං හිතනවා ඔබතුමා ඒක අර විජේනායක මැතිතුමාගේ අඩිපාරේ ගිහිල්ලා කටයුතු කරනවා ඒක වඩාත් වැදගත් කියලා මම විශ්වාස කරනවා.
ආසං කරන්න ගරු විපක්ෂ නේද? අධිකරණ අමාත්‍යතුමා
ගරු විපක්ෂනාතුනි මූලිකවම ඔබතුමන් ඉදිරිපත් කරන පිටු 500 වාර්තාව සභාගත කරන්න පුළුවන් නම් මගේ අනිත් ඉල්ලදත්ත සභාගත කරන්න බැරි ඇයි කියලා ප්‍රශ්නයක් නැගුවා. ඔය වාර්තාව තමයි 2023. එතකොට අවුරුද්දක් තියෙනවා ඔක මෙතන ඉදිරිපත් කරන්න. නමුත් ඔබ ඉල්ලන ඉල්ලදත්ත මම කැඳවා ගන්නට අවශ්‍ය වෙනවා ගරු විපක්ෂනායකතුමනි ඒ අදාළ ආයතන වලින් ඒකට තමයි පැය 24 තමයි කියලා කිව්වේ. කෙසේ වෙතත් ඒ වගේ බව සදාන් කරන්නට දුනා ශ්‍රී ලංකා බාය ඇසෝසියේෂන් එක මෙතනට ගලලා රැස්වීමක් පවත්වන. මා හිතන්නේ මේ පාර්ලිමේන්තුව තුල පටතක් ගැන කතා කරන්න අවශ්‍ය වෙනම ව්‍යුහයක් තිබෙනවා. කන්සල්ටේටිව් කමිටි තිබෙනවා. එවන් තත්වයක් යටතේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව මෙහි තියෙන ආයතන ක්‍රමවේදය අනුව තමයි සාකච්ඡා කළ යුත්තේ. එහෙම නැතුව මොකද නීතිඥ සංගමේ මතයට වෙනස් මත දර නීතිජවරු බහුතරයක් මට මේකට දැනුවත් කිරීම කරනවා. එහෙම නැත්නම් අපට ඔවුන්ටත් විතර අවස්ථාවක් දෙනවා. මම හිතන්නේ ඒක පාර්ලිමේන්තු සම්ප්‍රදායට පැටහැනි බව තමයි මට පේන්නේ. ඒ වගේම ඔබතුමා සඳහන් කරන්න දෙනවා විජේනායක ලාල් විජේනායක මැතිතුමාගේ මතයක් සම්බන්ධයෙන්. ඔව්. අපේ පක්ෂය තුළ අපේ ආණ්ඩුව තුළ හැමෝටම තම තමන්ගේ අදහස් තිබෙනවා. ඒ අදහස් එකඟ වීම නොවීම අපි දක්වලා තිබෙනවා. නමුත් අවසානයේදී පොදු වේ ගන්න තීන්දුවට හැමෝම හිස නමනවා. මා හිතන්නේ ලාල් විජේනායක මහත්තුමත් ඒ මතේම ඇති. ඔහු එකඟ නොවුණාට ඔහු අපි සමග කටයුතු කරගෙන යනවා. පස්සේ කියන්නේ මගේ මතය තමයි රජයේ මතය. අධිකරණයේ මතය ඔසෙන් වෙන මතයක් මට තියෙන්න පුළුවන්නේ නැහැ. මමනේ කැබිනට් පේපර් එකක් සම් කරන්නේ. ඉතින් මට වෙන මතයක් තියෙන්න පුළුවන්නේ නැහැ. හරිද? මගේ කැබිනට් පේපර් එකක් සම් කරන්නේ. එතකොට ඒ වගේම ව්‍යවස්ථාව ගැන කරුණ යෙදුනා. ඔව්. ඒ ව්‍යවස්ථා සංශෝධනය කියපුවා කරට. නමුත් ඒක දීර්ඝ කාලීනව යන වැඩක්. දැන් අපි දන්නවා සම්පූර්ණයෙන්ම ගියේ අබලන් කියලා. වහල ලීක් වෙනවා. එතකොට මුළු ගේම හදරකල් වහල තෙමෙන තැන හදන්න නැතුව ඉන්න බෑනේ. ඒ වගේ තමයි මේ හදිසිය කරන්න ඕන සංශෝධනය අපි දැන් කරන්නේ. අනිත් ඒවා අපි කරන්නේ නැහැ. ඒක තමයි පැහැදිලි කිරීම.
ගරු රවි කරුණානායක මහතා. ගරු අධිකරණ මාතුමා.
ඔන්න ඔව් ඒ ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා අපි මුණ ගැසුණා. ඒ අවස්ථාවේ උන්ට නිවැරදි තොරතුරු ලැබිලා තිබුණ නැහැ. මාත් නලි දැමතුමත් ගියේ. අපි නිවැරදි තොරතුරු පැහැදිලි කරාන් පස්සේ උන් කිව්වේ සාකච්ඡාවට ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරන්නයි කියන එක තමයි කිව්වේ.
ගරු රවි
කරුණානායක එහෙම ලිපියක් ලැබුණු බව මට ලැබිලා නැහැ. ඒ වගේම ජනාධිපතිතුමාට ලැබුණාද කියලා ඔහු මට කියලාත් නැහැ. එහින් දෙවන් දෙයක් ගැන මා දන්නේ නැහැ සභාගත කරන්න.
ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
අතනාගතුමනි 2026-27 කාල සීමාව තුල ප්‍රබල එල් නීනෝ දේශගුණික තත්වයක් ඇතිව හැකි බව ජාත්‍යන්තර විද්‍යාත්මක කාලගුණ අනාවැකී මගින් පෙන්වා ඇති අතර ඒ මගින් ශ්‍රී ලංකාව තුල දිගු කාලින නියඟ ගං වතුර ආහාර සුරක්ෂිතභාවය තර්ජනය පානීය ජලය හිඟය ජලවිදුලි නිෂ්පාදනය අඩුවීම මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් සහ ආර්ථික බාධා ඇතිවීමේ අවදානම් පවතින බැවින්ද එවැනි තත්ත්වයක් සාර්ථක මුහුණ දීම සඳහා අමාත්‍ය සහ රාජ්‍ය ආයතන රසක ඒකාබද්ධ ක්‍රියාමාර්ග අවශ්‍ය වන බැවින්ද ගරු අග්‍රාමාත්‍යතුම පහත කරුණු මෙම සභාවට දන්වන්නේද කථානකතුමනි මා ආගේ කරනවා හෙට දින මේ රට පාලනය කරන තරුණ තරුණියන් ඉදිරියේ මේ ප්‍රශ්නය අපට ඇසීමට පුළුවන් හැකියාව ඇති වෙලා තියෙන එක. එක එල් නීනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා ජාතික සූදානම් වීමේ හා ප්‍රතිචාර දැන්වීමේ සැලැස්මක් නැෂනල් එල් නීනෝ ප්‍රිපෙයර්ඩ්නස් ඇන් රෙස්පොන්ස් ප්ලෑන් රාජ්‍ය විසින් සකස් කර අනුමත කර තිබේද? එසේ නම් ප්‍රධාන ක්‍රියාමාර්ග මොනවාද? එම සැලැස්ම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද්දේ කවදාද? ඒ මහජනතාවට ප්‍රසිද්ධ කරනු ලැබන්නේ කවදාද කියලයි. කථානායකතුමනි මම මේ ඉදිරිපත් කරන්නේ මොකෝ අපේ නාමල් කරුණාත් ඇමතුමා කියනවා ශ්‍රී ලංකා කරන්ටිය සෆිෂන් රයිස් ස්ටොක්ස් පැඩි ප්‍රොඩක්ෂන් සෆිෂන්ටි දෙයක් කියලා. ඒ වගේම කථානායකතුමනි මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා එල් නීනෝ සම්බන්ධයෙන් නැෂනල් වෝටර් සප්ලයි ඩ්‍රිනේජ් බෝඩ්ගේ චෑර්මන් චන්දන බණ්ඩාර කියන මුළු රටටම බවුසර් සීයයි තියෙන්නේ කියලා. දෙවනි අතුරු ප්‍රශ්නය මෙම වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රධාන සම්බන්ධීකරණ ආයතන හෝ අමාත්‍යාංශ ලෙස නම් කර ඇත්තේ කුමක්ද? කාලගුණ විද්‍යාත්මක විද්‍යා දෙපාර්තමේන්තුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කෘෂිකර්ම වාරිමාර්ග සෞඛ්‍ය ජල සම්පාදන විදුලි බල ශක්ති අමාත්‍යාංශ මහවැලි අධිකාරිය සහ පළාත් පාලන ආයතන අතර සම්බන්ධීකරණය සඳහා ක්‍රියාත්මක යාන්ත්‍රණය කුමක්ද? Honorable Minister මේ සම්බන්ධයෙන් මම මේ සභාගත කරන National Systems Operator Chairman ප්‍රදීප් පෙරේරා Chairman එතුමා කියන power supply 450 megawatt power shortfall by January. So it's a very serious situation and I'm sure Chairman Speaker, you would take necessary cognizance of this fact. Tuna, Dedas Visihai Ayavaya Atate Ho Venat Pratipadana Yatate El Nino Sudanam Vima Saha Pratichara Sandha Venkarati Mulumudala Kopamanada. Ea Krushikarmiya Varimarge Apada Kalmanakarnia National Disaster Management Paniya Jalaya Sapuma Mahajana Saukya Viduribala Utpadane Hadisi Sahana Katitu Anua Venva Danveda. 2027 දක්වා බලපෑම් පවතිනු ඇතැයි අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර තිබේද? කථානායකතුමනි 4 වෙනි ප්‍රශ්නය වත්මන් එල් නීනෝ තත්වය සම්බන්ධයෙන් රජයේ විද්‍යාත්මක ඇගයීම කුමක්ද? එහි ආරම්භය උපරිම බලපෑම් ඇතිවන කාලය අපේක්ෂිත කාල සීමාව බරපතල් සහ වැඩිම බලපෑම ලක්විය හැකි දිස්ත්‍රික්ක හෝ Pradesh Monavada, the most impacted or affected in the country. Honorable Speaker, Pasini Prasnevane, Ahara Nishpadane, Varimarga Paddatiya, Jala Sampat, Vidli Sapuma, Saukya Seva, Saha, Apada, Pratichara, Arakshakirima, Sada, Raja Geneti, Hadisi Salasumsa, Kriya Marga Monavada. එමෙන් ආහාර බීජ ඖෂධ පානීය ජලය සහ හදිසි සහන ද්‍රව්‍යවල ප්‍රමාණවත්ව සංචිත පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති පියවර මොනවාද? කතානායකතුමනි, ඔබතුමා දැක්කා මේ ලංකාදීප පත්තරේ කුඩා වැව් හිඳන ලකුණු. මේක ඊයේ පත්තරේ වාර්තා වෙලා තියෙනවා. ඒකයි මම හිතන්නේ මේක ඉතාමත් වැදගත් අවස්ථාවක් වන්නේ. හත්වෙනි ප්‍රශ්නය, ලෝක කාලගුණික විද්‍යාව සංවිධානය WMO, ආහාර හා කෘෂිකර්මයේ සංවිධානය Food and Agriculture Organization, World Bank, ආසියානු සංවර්ධන බැංකුව හෝ වෙනත් ජාත්‍යන්තර ආයතන වලින් තාක්ෂණික හෝ මූල්‍ය ආධාර ඉල්ලා තිබේද? එසේ නම් එම ආධාරයේ ස්වභාවය, වටිනාකම සහ වත්මන් ප්‍රගතිය කුමක්ද? 2016 අටවැනි ප්‍රශ්නේ, 2016-17 කාල සීමාවේදී සිදු කළ පරිදි ස්වභාව ආපදා සඳහා ජාතික රක්ෂණ අනාවරණයක් ලබා ගැනීමට හෝ අලුත් කිරීමට රජය පියවර නොගෙන ඇත්තේ මන්ද? සොනබ ස්පීකර්, මම මුදල් ඇමතිවස් ඉන්න කාලේ අපි මේ පබ්ලික් ඩිසාස්ටර් ඒ මහජන ව්‍යසනයට අපි රක්ෂණ කරලා තිබ්බා. ඇයි ඒක කරගෙන නැත්තේ? එවැනි රක්ෂණ ආවරණය නැවත ක්‍රියාත්මක කිරීමට අදහස් කරන්නේද? 9 එල් නීනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් රජය ප්‍රමාණාත්මක ඇගයීමක් සිදු කර තිබේද? එසේ නම් 5 කරුණු සම්බන්ධයෙන් ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නේද? උද්ධමනය, විශේෂයෙන්ම ආහාර උද්ධමනය කෙරෙහි ඇති විය හැකි බලපෑම කෙසේද? කතානායකතුමනි, මා ඒ සම්බන්ධයෙන් කියන්නේ මේ උද්ධමනය 7.3% වැඩි වෙලා තියෙනවා කියලා ඊයේ වාර්තා වෙලා තියෙනවා. දැන් 7.3% එල් නීනෝ එන්න ඉස්සල වුණා නම් ඊට පසුව කොතරම් බලපෑමක් ඇති වෙයිද කියන ප්‍රශ්නේ අපේ හිතවල කාවද්දනව නොවේද? ඒ නිසා තේ, රබර් සහ පොල් වැනි අපනයන භෝගවලට ඇතිවිය හැකි බලපෑම, ආපදා සහන සඳහා අවශ්‍ය අතිරේක රාජ්‍ය වියදම, what is the additional expenditure on disaster management, කොතරම් අවශ්‍ය වේද කියන ප්‍රශ්නේ ඉදිරිපත් වෙනවා. රජයේ ආදායම් අහිමි වීම, the reduction in revenue, මධ්‍යස්ථ සහ දැඩි එල් නීනෝ තත්ත්වය යටතේ දළදේශ නිෂ්පාදන GDP අපේක්ෂිත අඩුවීම කුමක්ද කියන එක මං අගමැතිනියගෙන් අහනවා. ස්තුතියි.
ගරු අමාත්‍යතුමා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමා, මේ සම්බන්ධයෙන් උත්තර සපයීමට සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමනි.